අපි ධර්ම සාකච්ඡාවේදී නම් බුදුරජාණන් වහන්සේ හොයාගෙන සත්‍යදේශනා කළේ මොකක් සත්‍ය යන අනුකම්පාවෙන් නේද දුක් විඳින සත්‍ය යන අනුකම්පාවෙන් දේශනා කරපු ධර්මය මොකක්ද අපද බුදුදහමක් අහලා දැනගත්ත කෙනාට විතරයි සසරෙන් ගැලවෙන මනකට වැටෙන්න පුළුවන් බුදු කෙනෙක් නැති කාලයක ධර්මයන් නැති කාලයක ඒක කරන්න බෑ තේරුම් ගන්න මේ බුදුදහම අහලා තේරුම් ගත්තු විතරයි මේ ඇත්ත ඇති හැටි දකින මාර්ගයට වැටෙන ඇත්ත කියන්නේ බුදු කෙනෙක් හිටියක් නැතත් ලෝකෙ පවතින ඇත්ත පිළිහිටියක් තියෙනවා. හැබැයි ඔබ දකින්න ශක්තිය නෑ. දකින්න නුවණක් නෑ, ප්‍රඥාවක් නෑ. ඒකේ තියෙන ගති මනම අවබෝධ කරගෙන අන්තයට කියා දෙන්න එක තමයි බුදු කෙනෙක් කරන්නේ. ඒක බුදුදහමක් ඇහුවහම අපි තේරුම් ගන්න උත්සාහ කරනවා නම් මේ ධර්මතාවය. ඒකට බුදුරජාණන් වහන්සේ කියන්නේ මේක පෙර නොමැසු විරුද්ධ ධර්මතාවයක් මේ අවබෝධ කරගන්න. මිනිස්සේ දෙවියෙක් වක්මේ මාගේ කෝ කිසියම් කෙනෙක් පෙර නොමැසු විරුද්ධ ධර්මතාවයක් මේ දුක්ඛ සත්‍ය කියලා අවබෝධ කරගන්න. ඊළඟට දුක්ඛ සමුදය සත්‍ය කියලා අවබෝධ කරගන්න. නිරෝධ සත්‍ය කියලා අවබෝධ කරගන්න. නිරෝධගාමී ප්‍රතිපදාව දුක නිවන මාර්ගයේ සත්‍ය කියලා අවබෝධ කරලේ පෙර නොයසු විරුල් ධර්මතාවය තුප්පේ අනුසුතේසු ධම්මේසු එතනේ හැංගිලා යටපත් වෙලා තිබුණු සත්‍යතාව. ඕක වෙන කිසිම ආගමක අහන්න ලැබෙන්නේ නැහැ. බුදු කෙනෙක්ගෙන් විතරමයි. බුදු දහමකින් විතරමයි අහන්න. තන්නේ දහම අහලා තේරුම් ගත්ත අය අතර තමයි සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත් කියන පුද්ගලයෝ බිහිවෙන්නේ. ඔය දහම අහලා දැක්කේ නැති අය අතර ඒ කියන්නේ අන්‍ය ශාසනවල එහෙම මාර්ගඵලලාභී පහළ වෙන්නේ නැහැ. නැහැ. එහෙම දේශනා කරලා තියෙනවා. ඒකෙන් අපි තේරුම් ගන්න ඕන දැන් අපි බුදුදහම අහලා දැකලා නැත්නම් මාර්ගඵල ලැබෙන්න විදිහක් නැහැ මොන දේ කරත්. කොච්චර භාවනා කළත් එතන මේ බුදු කෙනෙක් පෙන්වලා දෙන චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැත්නම් පටිච්චසමුප්පාදය අවබෝධ වෙන්නේ නැත්නම් ඒ භාවනා කරලා කොච්චර පැය ගණන් සමාධියේ හිටියත් මාර්ගඵල ලැබෙන විදියක් නැහැ. ඔබ තේරුම් ගන්න. ගැඹුරට වඩා සමාධි ධ්‍යාන වඩපු විරුද්ධ බල ලැබපු අය හිටියා යුක්ත කාලෙත් හිටියා, විද්‍යාන් කරන කාලෙත් හිටියා, පස්සේ හිටියා, අද කාලේ සමාජයට ඉන්න පුළුවන්. ඒගොල්ලෝ බොහොම වෙහෙස මහන්සි වෙලා ඒගොල්ලෝ ඉන්නේ බොහොම අමාරුවෙන් තමයි ඒක කරන්නේ. ඉතේකම් කරන්නේ මේවා වඩන්. ප්‍රශ්නේ තියෙන්නේ සෝවාන් වෙන්න නම් සෝවාන් මාර්ගයටවත් වැටෙන්න නම් දහමක් අහලා දැනගත්තු කෙනාට විතරමයි පුළුවන්. කියන සම්මා දිට්ඨිය ඇති කරගත්තු කෙනාට විතරමයි පුළුවන්. සම්මා දිට්ඨිය කියන්නේ හරි දැකීම. හරි දැකීම මොකක්ද නේද? මේ ලෝකෝත්තර දර්ශනය. මේ ලෝකේ ඉක්මවා යන්නේ කොහොමද? මේකෙන් ගැළ වෙන්නේ කොහොමද? නේද? ඒක දැක්කේ නැත්නම් ওই ලෝකේ ආය ආය උපදින. ඒ ලෝකෙ කිව්වහම ලෝක තියෙනවා භූමි තුනක් තුන් ලෝකෙ කියලා කියනවා නේද? කාම භූමිය වෙන්න පුළුවන්, රූප භූමිය වෙන්න පුළුවන්, අරූප භූමිය වෙන්න පුළුවන්. ඒ තව කඩලා පෙන්නනවා 31 තලයක්. ඒ ඔයෙ කොහේ හරි ආයෙ උපදී. ඕකේ ඇත්ත ඇති හැටි දැකලා ඕකෙන් නිදෙන මාර්ගයට වැටුනේ නැත්තම්. ඒ මාර්ගයේ ඇත්ත ඇති හැටි දකින්න හැටි පැහැදිලි කරන්නේ බුදු කෙනෙක් විතරයි. බුදු දහමට විතරයි. ඒකට ඒ දහම අහලා දකින්න කෙනාට කියනවා සම්මා දිට්ඨිය කරගන්නවා කියලා. ඇත්ත ඇති හැටි දකින්න දැක්මක් දර්ශනයක් ඇති කරගන්නවා. සම්මා දිට්ඨිය තියනවා කියන්නේ මාර්ගඵල ලැබුණා නෙමෙයි. දැන් එයා දන්නවා මේක අවබෝධ කරන්න නම් දැනට අවබෝධ නොවුන දෙයක් තියෙනවා. මේක අවබෝධ කරන්න නම් මොකක්ද කරන්න ඕන? ඒ අවබෝධේ මොන වගේ දෙයක්ද කියලා නුවණක් තියෙනවා. ඒක එයාට නුවණක් කියනවා ලෝකිත අයිති දැක්ම මේකයි. ලෝකෝත්තර මට්ටම කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඒක අඳුරගන්න බුදුරජාණන් වහන්සේ එක එක ඉදි දෙන්නට ලෝකය ගැන හොයන්න කියනවා. ලෝකය කියන්නේ මොකක්ද කියලා දැනගන්න කියනවා. ලෝකය හටගන්නේ කොහොමද කියලා දැනගන්න. ලෝක නිරෝධය ගැන දැනගන්න. මෙහෙම කෙනාට ලෝක නිරෝධය කරන මාර්ගය පැහැදිලි වෙයි. එයාට කියනවා සම්මා දිට්ඨිය ඇති වුණා කියලා. රූපය ගැන දැනගන්න. රූපය හටගන්න හැටි දැනගන්න. රූප නිරෝධය ගැන දැනගන්න. එයාට නිරෝධ කරන මාර්ගය පැහැදිලි වෙනවා. අනේ එයාට කියනවා සම්මා දිට්ඨිය ඇති වුණා. ළඟට කියනවා ආයතන ගැන දැනගන්න. සලආයතන. නේද? සලආයතන ගැන දැනගන්න. සලආයතන සමුදය දැනගන්න. සලආයතන නිරෝධය දැනගන්න. නිරෝධ කරන මාර්ගය දැනගන්න කෙනාට ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති වුණා කියනවා. අර එයාට තමයි ආර්ය මාර්ගය තියෙන්නේ. දන්න දකින්න කෙනා තමයි ආර්ය මාර්ගය තියෙන්නේ. මොන දන්න නොදකින් අයට ආර්ය මාර්ගයක් නැහැ. ඒකට අපි බුදු දහමක් අහලා දක්ෂ වෙන්න ඕන නැහැ. ආර්ය මාර්ගය මොකක්ද කියලා අඳුරගන්න. ලෝකයේ ඉක්මවා යන ලෝකෙන් මිදෙන මාර්ගය මොකක්ද කියලා අඳුරගන්න. තමන්ට පැහැදිලි නුවණක් යන්න ඕන. ලෝකෙට අයිති දැක්ම මොකද්ද? ලෝකෙන් මිදෙන දැක්ම මොකක්ද කියන එක. හා ගන්න මේ සලආයතන විදිහට බලවත් පුළුවන්, රූපය ගැන බලවත් පුළුවන්, ලෝකය ගැන බලවත් පුළුවන්. ඒක බලන්න ඕන. මේ ලෝකය ගැන බලන්න කිව්වේ බාහිරෙන් හොයනනම් මේ ලෝකෙ දකින්න බැහැයි. නේද? ලෝකය දකින්න, ලෝකය අවබෝධ කරගන්න නම් බඩයක් පමණ ශරීරය තුලින් දකින්න ඕන කියලා දේශනා කළා. ඒක තමන්ට නුවණක් දෙන්න ඕනේ. බාහිරම ලෝකේ දකින්න බැරිය. තමන් තුලින්ම ලෝකේ දකින්න කියන්නේ ඇයි? ඔය බුද්ධ වචනේ නේද? අපිට ඕන විදිහට බලලා හරියන්නේ නැහැ. බුදුදහමට අනුව මේක දකින්න උත්සාහ කළොත් අන්න එයාට ආර්ය මාර්ගය මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. මේකේ පරිේෂණයක් කරන්න තියෙනවා. නුවණ වඩන්න තියෙන පරිේෂණයක්. ඒකට කියන ආර්ය පරිේෂණය කියලා. ඔව්. ආර්ය පරිවේෂණ නිකං විද්‍යාඥය කරන පරිවේෂණ නෙවෙයි. ආර්ය පරිවේෂණ ඒ පරිවේෂණය කරන්න තියෙන්නේ තමන් තුලින්. ඒ ඉස්සෙල්ලා දැනගන්න ඕනේ ඇයි මේක තමන් තුලින් කරන්න කියන්නේ. ඒ දැක්මක් එනකොට තමයි මේක තමන් තුලිනුයි මේ ලෝකේ දකින්න ඕන කියලා නුවණක් පහළ වෙන්නේ. ඒ නුවණ පහළ වෙන්න කලිනුත් Tamanta කරන්න වෙන ටිකක් තියෙනවා. ලෝකෝත්තර දර්ශනේ පහළ වෙන්න කලින් ඇයි අපි ලෝකෙට අහු වෙලා ඉන්නේ? ඇයි මේ ලෝකෙ ගැනම හොයන්නේ? කියන එකත් තේරුම් ගන්නවා. ඒතර එහෙම වෙලා තියෙන්නේ මේ ලෝකේ ඇත්ත දන්නේ නැතිකම, නොදන්නකම.
අවිද්‍යාව
නිසා. අවිද්‍යාව තමයි. ඒකට අවිද්‍යාව, අවිද්‍යාවෙත් ඒ කියන්නේ අවිද්‍යාව නිසා වෙන ඇත්ත ඇහෙට නොදන්නකම නිසා වෙන මුලාවේ එක එක මට්ටම් තියෙනවා. අපි දන්නවා වතුරට ඉබෙන බල්ලා මුලා වෙන මට්ටමක් තියෙනවා නේද? වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා පිළියරම් බුරණ මට්ටමක් තියෙනවා. අපි මේ මට්ටමේ නම් නැහැ නේද? නැත්තම් හොඳයි නේ. මේ මට්ටේ වෙලන් ඉන්නේ වායි බල්ලෙක් කියලා උපදින්නත් පුළුවන්. ඒ මට්ටමේ නම් අපි ඇහැ කන නාසය දිව ශරීරේ පාවිච්චි කරලා තියෙන්නේ. ඊළඟ ජීවිතේ තිරිසන් ආත්මයක් ලබන්න තියෙන හැකියාවෙන් මිදිලා නැහැ. නේද? ඒ දැක්ම ඉක්මවා ගියොත් තමයි එතෙන් මිදෙන්න පුළුවන් කම තියෙන්නේ.
දැන් සෝවාන් වූ සම්මාදිට කන්නේලා මැරෙන්නේ කෙනෙක් ඊළඟ ආත්මයේ දීක මතක් වෙන සම්මාදිට.
සෝවාන් නොවි සම්මාදිට්ඨියට වෙලා මැරුණා. බය වෙන්න දෙයක් නැහැ. බය වෙන්න දෙයක් නැහැ කිව්වේ එකක් කපාගත වෙන්නේ. හරි? දුගතිගාමි වෙන්නේ. සම්මාදිට්ඨිය තියුණා නම් එතන ධර්මයක් අහලා තේරුම් ගත්තගෙන නැවත අපාගත වෙන්නේ. බැවුම කිව්වහන් හිතන්න එපා. මං චතුරාර්ය සත්‍ය දන්නා, මං චුපාදානස්කන්ධ දන්නා, පටිච්චසමුප්පාද දන්නා ඔක්කොම වරන් කියාගෙන යන්න. එහෙනම් මං අපාගත වෙන්නේ නැහැ කියලා එහෙම එකක් නැහැ. ඔය දැනගෙන තියෙන වචන ටික. ධර්මය දැකලා නෙවෙයි ඔය නේද? දැන් මං කියන්නේ මේ සම්මා දිට්ඨිය ඇති වුණා කියන්නේ වචන ගොඩක් දැනගත්තනේ. ලෝකයිති දැක්ම මේකයි, ලෝකෝත්තර දැක්ම මේකයි කියලා පැහැදිලි නුවණක් තියෙනවා. කවුරු හරි මතක් කර කිව්වොත් ඕක නම් කියන්නේ මේ ලෝකයිති මට්ටමින් ආයතන පාවිච්චි කරන. ආයතන වල ඇත්ත ඇති ඇති දැකලා නෙමෙයි. ඇත්ත ඇති ඇති දැක්කනම් අහෝ නෙමෙයි කියන්නේ මෙහෙමයි කියලා කියන්න පැහැදිලි දැක්මක් එනවා. අපි දන්නවනේ බල්ලා වතුරට ඇවිලා බුරනකොටම උකණන් ඔය ඇත්ත දැනගෙන නෙමෙයි ඔය බුරන්නේ කියලා. නේද? ඒ පැහැදිලිනේ හොඳටම. මේ මුලා වෙලා නැති බල්ලෙක්ව හදාගෙන වතුර බල්ලෙක් ඉන්නා කියලා රැවටිලාමනේ ඔය බුරන්නේ. නේද? මේක පැහැදිලි දැක්මක් නේද? ඔකයි කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. මේ තමන්ගේ දැක්ම. කවුරුත් කියන හින්දානේ මේක තමන්ගේ අවබෝධ දෙකෙන් තේරුම් ගන්න. මේ වගේ තව උපමාවක් ගත්තොත් දැන් අපි කණ්ණාඩියෙන් බලනකොට අපි දන්නවා කණ්ණාඩිය ඇතුලේ කවුරුත් ඉන්නවා කියලාද නැහැ කියලාද?
නැහැ.
බල්ලෙක් හරි කුරුල්ලෙක් හරි කණ්ණාඩියෙන් බැලුවොත් බුරන්න පුළුවන්, කුරුල්ලා කොටනවා නේද? ඒකට මම එතකොට දන්නා නේද ඌ නම් රවටිලාමයි. ඔක කවුරුත් කියන හින්දාද අපි
දන්නේ?
අවබෝධයක්. තේරුණා. මේ තමන්ගේ දැක්මක් නේද? මේ කටපාඩම් කරගෙන ඉඳලා කියනව නෙවෙයි නේද? මේ කණ්ණාඩිය ඇතුලේ කවුරුත් නැහැ කියලා කටපාඩම් කරගෙන දින්නේ. එහෙමද නැත්නම් අවබෝධය? ඒ නුවණින්. නුවණක් මේ. ඒතර ඒ කණ්ණාඩියට කොටන කුරුල්ල රැවටිලා කියන එක ඔයිට කොහෙන්වත් කියෝලා බලන්න ඕනේ නැහැ නේ, කාගෙන්වත් අහන්න ඕනේ නැහැ නේද? ඒක එතකොට යම් කිසි මට්ටමක ප්‍රඥාවක් ඕක. තේරුණා? ඔන්න ඔයගේ නුවණක් එනවා. දැන් ලෝකෙට අයිති මට්ටම මොකද්ද? ලෝකෝත්තර දර්ශනය මොකද්ද කියලා පැහැදිලි දැක්ම. ඒක මේ දහම කටපාඩම් කරගෙන ඉන්න හින්දා නෙවෙයි. හා මම මෙච්චර දහම දන්න හින්දා නෙවෙයි. මම මෙච්චර අභිධර්මය දන්නවා, මං චිත්ත වීති ගැන දන්නවා. එහෙම කියලා නෙමෙයි. ඒ පොතේ තියෙන දේක් කවුව කියපු එකක් නෙමෙයි. කටපාඩම් කරගෙන ඉන්නේ. මේ ඉතින් මතක තියෙනකම් මතක තියේ. ආ සිත් මෙච්චර තියනවා කියලා නේ මතක තියෙනකම් මතක තියේ. ওই ටික බලන්න නැතුව නිකන් ඉඳලා බලන්න. ටික දවසක් ප්‍රසිතින් හොයන්න එනවා කොච්චර තිබුණාද දැන් ඒක අවබෝධයක්ද දැනුමක්ද දැනුම අර කවුරුත් කියපු එක මතක තියාගෙන ඒක මතක තියෙනකන් කියන්න පුළුවන් මතක නැති වුණ දවසට නැහැ කණ්ණාඩිය ඇතුලේ කවුරුත් නැහැ කියන එක හැම මතක තියාගෙන අමතක වුණත් එහෙම කණ්ණාඩියේ පවුඩර් ගන්න යයිද එහෙම වෙන්නේ නේද? පේනවද වෙනස? දැනුමේ එතකොට දැනට ඒ චතුරාර්ය සත්‍ය දන්නවා, පංච උපාදානස්කන්ධය දන්නවා, පටිච්ච සමුප්පාදේ දන්නවා කියන්නේ වචන ගොඩක් නම් දන්නවා. මොක මතක තියෙනකම් මතක තියෙයි. මතක වුණ දවසට ඔය පිළිවෙලවත් කියාගන්න බැරි වෙයි. එතකොට මේ පාඩම් කර ගැනීමක් නෙවෙයි මේ අවබෝධය කියන්නේ. වෙනවා. ඊට වඩා වෙනස් කරලා. සම්මාදිට්ඨිය කියන්නේ වචන ගොඩක් දන්නවා කියන එක නෙවෙයි. දැක්මක්. අහපු දේ දකින්න. ඥානං පස්සං යථාභූතං. ඥානං පස්සං යථාභූතං. අන්න එහෙම කෙනාට තමයි සම්මාදිට්ඨිය. ඥානං කියන්නේ දැනගන්නවා. පස්සං කියන්නේ දකින්න. පස්සතු. දකින්න. තමන්ගේ දැක්මක් කරගන්න. එදාට කියන්නේ අරහන්තුරු කියපු හින්දාම එහෙමයි. ඒ අනුන්ගේ දැනුවත්. නේද? ඒ හැමදෙරෝ නම් දැකලා ඇති. කියන කෙනා දැකලා. නෑ. එයාගේ දැක්මක් නෙමෙයි. අර පොතේ මෙහෙම තියෙනවා කියලා කියන්න පුළුවන් ඒක දැනුමක්ද දැක්මක්ද දැන් අවබෝධයක් වෙන්නේ නැහැ මේ අවබෝධය නම් Tamanta කියන්න පුළුවන් මේක මෙහෙමයි අවබෝධ කියෙ හිඳන්නේ ඔය කණ්ණාඩියේ මොකෙක්වත් නැහැ මම මතක තියාගෙන කියන්න ඕනේ නැහැ නේ අරයා කියපු හින්දා උතන මුකුත් නැහැ කියන්නේ නේද වතුරේ බල්ලෙක් නැහැ කියන්නේ ඒක නෑ අවබෝධය දැන් නුවණ එනකොට රැවටෙන්නේ ප්‍රඥාව එනකොට රැවටෙන්නේ රැවටෙන්නේ නැහැ කියන්නේ මුලාව දුරු වෙනවා යම් කිසි මුලාවක හිටියානම් ඒ මුලාව දුරු වෙනවා දැන් අපි මුලා වෙලා ඉන්නේ මොනවයිද බුදුහාඳුරෝ පෙන්නනවා මොනවයිද මුලා වෙලා ඉන්නේ මුලාවට තව නමක් මෝහය. මෝහය තියෙන්නේ මොනවා ගැන? මුලා වෙලා ඉන්නේ මොනවා ගැන? ශරීරය ගැන මුලා වෙලා තියෙනවා. ආයතන ගැන මුලා වෙලා තියෙනවා. නේද? ආයතන කියන්නේ මොනවාද? ඇහැ කන නාසය දිව ශරීරය මනස. ඇත්ත දෙකලා නේ මුලා වෙනවා. ඇහැ කන නාසය දිව ශරීරය ගැන ඇත්ත දෙකලා නේ. ශරීරය ගැන තද කළානේ. තව මොනවද? බාහිර ආයතන ආයතන කිව්වහම ඒකට ඇහැ කියනකොට තේරුම් ගන්න ඇහැයි ඇහෙන් දැනගන්න රූප. කනයි කනෙන් දැනගන්න ඒ ශබ්ද කනට ආරම්භයි. නාසයයි නාසයෙන් දැනගන්න ගන්ධ ආරම්භයි. දිවයි දිවෙන් දැනගන්න රසයි. නේද? කයයි කයෙන් දැනගන්න ස්පර්ශයි. මනසයි මනසෙන් දැනගන්න ධම්ම ආරම්භයි. නේ ඕක ගැන ඇත්ත ඇති දැකලා නැහැ අපි හිතන් ඉන්නේ දැකලා කියලා එන බුදුහාමුදුරුවෝ පෙන්නනවා දැකලා නැහැ ඔබෙන් බාවිලා නේද ඒ හින්දා තමයි මේ සංසාරේ යන්නේ මෙච්චර කල් ආවේ ඒ නිසා නේද ඔය ඇත්ත ඇති දැක්කනම් මෙහෙම සංසාරේ යන්නේ නැහැ ඇත්ත ඇති දැක්කනම් ආයේ උපදින්නේ නැහැ නේද එතකොට අපි තේරුම් ගන්න ඕන අපි ඇත්ත දැකලාද නැද්ද? ඇත්ත දැකපු හින්දාද සංසාරේ ආවේ? නැති හින්දාද? නැති හින්දා. මම දැන් එතකොට සමන්ට හිතන එකට බුදුහාඳුරෝ තමයි ඇත්ත ඇති හැටි දැනගත්තේ. අපි නෙමෙයි. එනම් මේ අපි දන්න දෙයද බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කියවා මේක පෙර නොයසුවිරු ධර්මතාවය. කුබ්බේ අනුස්සිතේසු ධම්මේසු. ඉදං දුක්ඛං අරිය සච්ඡන්ති. නේද? ඉදං දුක්ඛං අරිය සච්ඡන්තිතේ උබ්බේ අනනුසුතේසු ධම්මේසු. මේක තමයි දුක්ඛාරය සත්‍යය කියලා
දේශනා.
උබ්බේ අනනුසුතේසු ධම්මේසු. පෙරනොයසු විරු ධර්මතාවයක් අවබෝධ වෙනවා. එහෙම කියලා දකින ඇසක් උපන්න. චක්කුන් උදපා. දුක්ඛාරය සත්‍යය කියලා දෙයක් තියෙනවා කියලා පෙර නොයසු විරු ධර්මතාවයක් දකින ඇහැක් පහළ වුණා. චක්කුන් උදපාදී. ඊළඟට ඥානං උදපාදී. එහෙම දකින්න ඥානයක් පහළ වුණා. පෙර නොයසු විරු ධර්මතාවයක් මොකද්ද මේ දුක්ඛාරය සත්‍යය කියන එක කියලා දකින්න ඥානයක් පහළ වුණා. ඊළඟට ප්‍රඥාව පහළ වුණා නේද? චක්කුං උදපාදි, ඥානං උදපාදි, ප්‍රඥා උදපාදි, විද්‍යා උදපාදි. විද්‍යාවක් පහළ වුණා. විද්‍යාවෙන් මොකද්ද? අවිද්‍යාව දුරු වෙනවා නේ. විද්‍යාවක් පහළ වුණා. නැගට ආලෝක උදපාදි. ආලෝකයක් පහළ වුණා. ආලෝකයෙන් එතකොට අන්ධකාරය දුරු වෙනවා නේද? එතකොට හොඳට පැහැදිලිව දකින්න පුළුවන්. මේ ප්‍රඥාලෝකය නะ මෝහ අන්ධකාරයෙන් වැහිලා තිබුණ ඔක්කොම අන්ධකාරය දුර වෙලා ප්‍රඥාවෙන් දකින්න පුළුවන්කම ලැබුණා නේද? මොකක් ගැනද? ඉදං දුක්ඛං අරිය සත්‍යන්ති මේ
චතුරාර්ය
සත්‍යය. මේ දුක්ඛාරය සත්‍යය. ඊළඟට දුක්ඛ සමුදයටත් ඔක කියනවා, නිරෝධයටත් කියනවා, මාර්ගයටත් ඔක කියනවා. ඒ දුක කියන එක. ඒක කියවනකොට, ඒක අහනකොට තමන්ට නිකන් හිතෙන්න ඕන මේ දැන් අපි දන්න දුක ගැනද මේ කියන්නේ? බුද්ධ වචනයේම තුබ්බේ අනනුසුතේසු ධම්මේසු. يعني බුද්ධත්වයට මොහොතකට කලින් ඇහුවා දැනගෙන හිටියද? බුද්ධත්වයේ ලබන්න මොහොතකට කලින් මොහොම අවබෝධයක් නැහැ. මේකනේ කියන්නේ පුබ්බේ පෙර. පෙර කියනකොට ඒ මොහොතට කලින් සිද්ධාත් කුමාරයා කාලේ නේද? නොඇසු විරු ධර්මතාවයක් පහළ වුණා. මේ කොහොම කෙනෙක්ද මේ කියන්නේ? බුදුනාට පස්සේ කියන්නේ බුදු වෙන්න මොහොතකට කලින් කියන්නේ සිදුහත් කුමාරයා කියන්නේ මොන වගේ කෙනෙක්ද? අපි අහලා තියෙන අසංඛ කල්ප ලක්ෂය පාරමී පුරලා 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 නේද? ඈ? එහෙම කෙනෙක් දැනගෙන නොහිටිය ධර්මතාවය. නෑ, ඕක අපි දැන් දන්න ධර්මයක් වෙන්න පුළුවන්ද? හිතාගෙන ඉන්නේ නම් අපි දුක දන්නවා කියන්නේ. අපි සිදුවත් කුමාරයවත් දැනගෙන හිටියේ නැති ඇච්චර අසංක කල්ප ලක්ෂයක් පෙරම් පුරපු. නේද? බෝධිසත්ව කාම. සිදුවත් කුමාරයා වෙලා ඉන්න කොටවත් අහලා නැති, දැනගෙන හිටියේ නැති ධර්මතාවයක් මේ දුක්ඛාරය සත්‍යය කියන්නේ. පිරණසුිරු ධර්මතාවය. අපි දන්නේ කොච්චරද කියලා තේරුම් ගන්න මේ දුක්ඛාරය සත්‍යය. දුකෙන් මිදෙන්න කලින් දුක්ඛාරය සත්‍යය දැනගන්න. දුක කියන්නේ මොකද්ද? දැන් එතෙන්දී බලන්න ඕන දැන් අපි දන්න දුකකුත් තියනවා නැතුව නෙවෙයි. දන්න දුකකුත් තියනවා ඒකම තේරුම් ගන්න ඕන තාම දැක්කේ නැති දුකකුත් තියනවා දුක්ඛාරය සත්‍ය කියනකොට. නේද? තාම අවබෝධ නොකරපු
සත්‍ය.
සත්‍ය දුක්ඛාරය සත්‍ය කියනකොට. අපිට මේ ලෝකේ පවතින ඇත්ත ඇති හැටි දුක්ඛාරය සත්‍ය කියන එක තාම දැකලා නැහැ. ඒක දකින්න නම් අපිට එතකොට උදව් වෙන්නේ මොනවද? ධර්මය. බුදුරජාණන් වහන්සේ මේ තේරුම් අරන් දේශනා කරපු ධර්මය අපි උදව් කරගන්න වෙනවා. නේද? එතකොට දුක්ඛාරය සත්‍ය කියලා දැන් බුදුරජාණන් වහන්සේ මේ පෙරණැසු විරෝධ ධර්මතාවයක් අවබෝධ කරගත්තා කියලා එතනින් නැවැත්තුවේ නැහැ. ඒක තව ටිකක් විස්තර කළා නේද? එතකොට දුක කියලා විස්තර කළේ මොනවද? පාදන ස්තන්ධයට එන කලින් ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ. අපියේහි සංපයෝගෝ දුක්ඛ, පියේහි විප්පයෝගෝ දුක්ඛ. යතිච්ඡන් නලබති තංති දුක්ඛ. සංකිට්ඨේන පංච උපාදාන ස්කන්ධ දුක්ඛ. විදෙට දේශනා. සංකිට්ඨේන පංච උපාදාන ස්කන්ධ දුක්ඛ කියන්නේ කෙතියෙන් කිව්වොත් මේ පංච උපාදානස්කන්ධයෙන් දුක. මුලින් ටිකක් විස්තර ඇතුව කිව්වට කෙතියෙන් කියනවා නම් يعني මේක හකුලුවා කියනවා නම් මේ පංච උපාදානස්කන්ධයෙන් දුක. මේ ජාතිපි දුක්ඛා කිව්වත් තියෙන්නේ පංච උපාදානස්කන්ධ දුකමයි. ව්‍යාධිපි දුක්ඛා කිව්වත් තියෙන්නේ පංච උපාදානස්කන්ධ දුකමයි. මේක කෙටි කරහම පංච උපාදාන ඒ මොන විදිහට කිව්වත් දුක කියලා කියනවා නම් උතර තියෙන්න ඕන පංච උපාදානස්. මේ අනිත් පැත්ත කිව්වොත් පංච උපාදානස්කන්ධයක් නැත්නම් දුක තියෙන්න බෑ. ජාති දුක තියෙන්නත් බෑ, ජරා දුක තියෙන්නත් බෑ, ව්‍යාධි දුක තියෙන්නත් බෑ, මරණ දුක තියෙන්නත් බෑ, අප්‍රියයන්ගේ දුක තියෙන්නත් බෑ නේද? ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක තියෙන්නත් බෑ, කැමති දේ නොලැබීමේ දුක තියෙන්නත් බෑ. මොනවා නැත්නම්ද? පංච උපාදානස්කන්ධයක් ඇදුන්නේ නැත්නම්. ඔය කියන්නේ හකුළුවා කියනකොට කෙටියෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධයමයි දුක කියලා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. දැන් ඔන්න පෙරණය සුවිරු ධර්මතාවයක් තියෙනවා. දැනට අපි දන්නවා ජාති එක දෙන එක දුකයි, හටගන්න එක දුකයි, ලෙඩ වෙන එක, වයසට යන එක දුකයි, මැරෙන එක දුකයි, ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න එනකොට දුකයි, කැමති දේ නොලැබෙනකොට දුකයි, අප්‍රියයන් හා එක් වෙන එනකොට දුකයි. ඒ ටික අපි දන්නවා නේ. ඒ ටික ඉච්චර අමාරු නෑ. අමාරුව දැන් ඕක ඇති වුණේ පංච උපාදානස්කන්ධය කියලා දන්නවා හින්දා කියලා. අන්න පෙරණය සුවිරු ධර්මතාවය දැන් තියෙනවා. හොයාගන්න අපි නොදන්න දෙයක් තියෙනවා නේ. මම හොයන්නේ අපි ජාතියේ තියෙන පංච උපාදානස්. ව්‍යාධිය කියන්නේ පංච උපාදානස්කන්ධය. නේද? ලෙඩ වෙනවා කියන්නේ, වයසට යනවා කියන්නේ. ඈ? හොයන්නේ නෑ. හොයන්න ඕන මොකටද? දුක අවබෝධ කරගන්න. දුකාරය සත්‍ය අවබෝධ කරගන්න. දැන් අපි පිළිගන්නවා නම් අපිට තාම අවබෝධය නැහැ. ධ්වාදරෝ කියපු මට්ටමේ අවබෝධයක් නැහැ. ඒකට අවබෝධය ඇති කරගන්න අපි ධර්මයට ගලපලා දැන් මොකක් හොයන්නේ? නේද? මේ දුකයි කියනකොට මෙතන පංච උපාදානස්කන්ධය තියනවාද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා කියවන්නේ නේද? ඒකට දුක කියන ඕන තැනක් දුක්ඛාර සත්‍යක අහු වෙන මොනතනක ඇත්ත தත්තේ එතන පංච පාදාන ස්කන්ධි නේද? ඒක ගැන දැනගන්න නම් ඉතින් ඉස්සෙල්ලා පංච පාදාන ස්කන්ධ කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් දැනගන්න. මොකද්ද පංච පාදාන ස්කන්ධ කියන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. මොන වෙයි පහට යම් කිසි උපාදානයක් තියෙනවා නම් ඕකට කියනවා පංච උපාදාන ස්කන්ධය. දැන් ඔකත් යම් කිසි දැක්මක්. සමහර කියනවා පංච උපාදාන ස්කන්ධ කියලා අහපු ගම මේ ශරීරය කියලා. එතනින් එහාට ගිය දැක්මක් ඔය කිව්වේ. දැන් මේ ಜಾති පහක් තියෙනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඔය පහට උපාදානයක් තියෙනවා නම් ඔක පංච උපාදාන ස්කන්ධය නේද? අන්න එහෙම දෙයක් තියෙනවා නම් ඔතන අනිවාර්යෙන් දුක. කාටවත් නැහැ කියන්න බැරි ආර්ය සත්‍යය. යම් කිසි තැනක පංච උපාදාන ස්කන්ධයක් තියෙනවා නම් ඕක දුක කියන එක ඔන්න පෙර නොඇසු විරු ධර්මතාවයක්. පෙර නොඇසු විරු කියන්නේ දැන් අපි තාම දන්නේ නැහැ. මම කිව්වට ඔය ඇත්ත ටික නම් දන්නවා. මේ මේක අදහස් කරන්නේ මොකක්ද? නේද? දැන් අපි දුකයි කියන ඒවනම් සාමාන්‍යයෙන් මොකද? ලෙඩ වුණහන් දුකයි කියනවා නේද? ඔරුව එක එක්කමක් හැදුනත් දුකයි. එතකොට අපි මොකද කරන්නේ? පැනඩෝල් එකක් මොන හරි බෙහෙතක් වුණා නේ? ඇයි බොන්නේ? දුක නැති කරගන්න. එතකොට දුක නැති වුණා කියන්නේ දුක නැති වුණා කියන්නේ නැවුලි එක්කම නැති වුණ මත්තමක් තියෙනවා නේද? නැවුලි එක්කම තියෙන කෙනෙක් ඉන්නවා නේද? නැවුලි එක්කම නැති වුණ කෙනෙක් ඉන්නවා. ඒකට නැවුලි එක්කම තියෙන කෙනාට වඩා නැවුලි එක්කම නැති කෙනා හොඳයි. ඒකට ඒ தත්වෙටපත් වෙන්න තමයි අපි දෙහෙත් කරන්නේ නේ. දැන් දතේ කැක්කමක් හැදුනත් මොකද හිතන්නේ අපි? මේ කැක්කම නැති කෙනෙක් වුණා නම් හොඳයි. එතන දුකයිද සැපයි? සැපයි. දැන් කැක්කම තියෙනකොට දුකයි, කැක්කම නැති කෙනෙක් වුණා සත්‍ය. මම නෑ දෙහිතා. එතකොට අපි කරන්නේ ලෙඩ වුණ ගමන් කොහොම හරි බෙහෙතක් අරගෙන ලෙඩේ නැති කෙනා බවට පත් වෙන්න හදනවා නේද? දැන් දතේ රැක්කුම තියනකොට දුකයිද නැද්ද? දුකයි. දතේ රැක්කුම හනීත වුණහම දුකයිද නැද්ද? සැපයි. දුකයිද නැද්ද කියලා නේ කියන ගැනීම සැපයි. නේද? ලෙඩේ තියනකොට දුකයි, ලෙඩේ හනීත වුණහම සැපයි. දැන් දතේ රැක්කුම තියනවද? නැහැ. දැන් සැපයි. සකල කියලා හිතන්නේ. ඒ සකල ඉඳලා දතේ එක්කම හැදිලා තියෙන්න ඕන. දැන් සකයි කියලා තේරෙන්නේ නැහැ. ආ දැන් දතේ එක්කම නැහැ නේ. හරි සකයි. දතේ එක්කම නැතුව කොහොමද කරපයි කියන්නේ? ඈ? කලින් කැක්කුවක් තිබුණ වෙලාවක නම් ඒක සනීප වුණා සකයි. දැන් කැක්කුම තියෙනවා. දැන් දත් තියෙනවා. මම දන්නේ නැහැ. දත් නම් තියෙනවා නේද? දැන් සැපයි. අර විදිහට නම් සැප වෙන්නව නෑ නෑ ඔලුවේ තක්කම තියනවද තියනවද නැහැ දැන් නැහැ නේද මම හරි සැපයිද දැන් ඔලුවක් තියනවද ඔලුවේ තක්කම නැති ඔලුවක් තියනවද දැන් තියන තක්කම තිබුණ වෙලාවට තක්කම නැහැ ඔලුවේ තක්කම තියෙද්දි ඔලුවක් තිබුණාද නැත්තම් මොකේද තක්කම නැද්ද කැක්කුම තියෙන ඔළුවක් තියෙනකොට දුක්කයි. කැක්කුම නැති ඔළුවක් තියෙනකොට සැපයි.
කැක්කුම
නැතුව ඔළුව නැත්තම්. මොකද? මොකද දැන් නැත්ත ඇති හැටිද අපි දන්න තරම්. කොයි විදිහට නේද අපි දන්නේ? ලෙඩක් හැදුනක් නම් දුකයි කියලා දන්නවා. එතකොට ඒකට බෙහෙතක් දන්නවා. ඔය ලෙඩේ සමීප කරගත්තු ශරීරයක් තිබුණා සැපයි. දැන් ඔය අපිට දුක තියෙන වෙලාවකුත් තියෙනවා සැප තියෙන වෙලාවකුත් තියෙනවා නේද? ඒ දුක හෝ සැප හෝ තියෙන්න තව මොකක්ද තියෙන්නේ? ශරීරෙකුත් තියෙන්න ඕන නේද? කැක්කුම හැදෙන්න ශරීරෙකුත් තියෙන්න ඕන. කැක්කුම නැති වෙච්ච හොඳ වෙච්ච ශරීරෙකුත් තියෙන්න ඕන. නේද? දැන් ඔළුවේ කැක්කුම හරි දතේ කැක්කුම හරි තියෙනකොට ශරීරයක් තියනවාද?
ශරීරයක්
තියෙන. දතක් හරි ඔළුවක් හරි තියෙන්න ඕන නේද? නැත්තම් කැක්කුම තියෙන්න පුළුවන්ද? ශරීරේ නැත්තම් කැක්කුමක් දැනෙයිද? නැහැ. ශරීරේ තිබුණ හින්දා නේද කැක්කුම දැනුනේ? දතක් තිබුණ හින්දා නේද දතේ කැක්කුම දැනුනේ? ඈ? බෙහෙත් ගන්න ගියේ දතක් තිබුණා උග රිදෙන හින්දා නේද? සමීප වුණහම දත තියනවද? සමීප වුණහම කැක්කුම තියනවද?
නැහැ.
දත තියනවද? කැක්කුම නැති දත තියෙනවද? ගැලෙවුණා ආයේ කැක්කුම හැදෙන්න දතක් තියෙන්නේ නැහැ. හැබැයි ගලවන්න කැමතිද?
නැහැ, මම දෙකක් ගලවන්න.
අපි කැක්කුම නැති දැක්ක දත සැපයි. එතෙන්ට නේද යන්න හදන්නේ? කැක්කුම තියෙන දත එපා කැක්කුම නැති දතක් දෙන්න. ඔකට නේද බෙහෙත් හොයාගෙන යන්නේ? දැන් දතේ කැක්කුම තියෙනකොට මම දැන් අපි පොඩ්ඩක් බුදුන් වහන්සේ කිව්වේ මොනවද කියලා බලමු. කැක්කුම තියෙන දතක් තියෙනකොට සැපයිද දුකයිද? දුකයි. දැන් කැක්කුම තියෙන දතක් තියෙනකොට පංච උපාදානස්කන්ධය තියනවද නැද්ද? තියෙනවා. ඒ තියනවා
කියන්නේ
දුක දැනෙනවද? තියනවා කියලා හරියන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ කියන්නේ මෙහෙමයි දැන්. හරි. කැක්කුම තියනකොට දුක දැනෙනවා. ඒ හින්දා පංච උපාදානස්කන්ධය තියෙනවා. බුදුහාඳුර එහෙම කියලා තියෙනවා. සංකීර්ණ පංච උපාදානස්කන්ධවල කොට දැන් කටපාඩමින් කියනවා. දුක දැනුණානේ. මෙන්න පංච උපාදානස්කන්ධය තියෙනවා. දැන් දතේ කැක්කුම සනීප වුණා. දැන් දුක තියෙනවා. ඉස්සෙල්ලා කිව්වේ සැපයි. කැක්කුම හරි
වුණා.
හොඳ සැපයි කිව්වනේ. නේද? දතේ කැක්කුම තියෙන වෙලාවයි සනීප වුණාමයි යහුවාම කිව්වේ. කැක්කුම තියෙන වෙලාවට දුකයි. කැක්කුම නැති වුණාම සැපයි කියලා
කියවන්නේ.
දැන් කැක්කුම තියෙන වෙලාවට පංච උපාදානස්කන්ධය තිබුණාද? තිබුණා. කැක්කුම නැති වෙලාවට පංච උපාදානස්කන්ධය තියෙනවද? ඒකට සැපයි සැප කියන්නේ පංච පුරාණ අන්ද ඔන්න අපි ඉන්න මට්ටම තියෙන නිසා තමයි සැප දැනෙන්නේ ඒක තියෙන නිසා සැපයි මම තේනවා පංච උපාදානස්කන්ධේ තියෙන තැන අපි සැපයි කියලා තියනවා නේද බුදුහාමුදුරුවෝ කියන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ දැන් ඔන්න දුක අවබෝධ කරලා දැන් තේනවාද පෙර නොයසු විරු ධර්මතාවයක් තියනවා තියෙන්න ඕන කියලා අපි අහලා නැති අපි සැපයි කියන තැනත් ධර්මයට අනුව එතන පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධයක් තියෙන තැනක අපි සැපයි කියලා දැන් ධහම දැකලා එහෙනම් අපි දුක අවබෝධ කරගන්නවා දුක අවබෝධ කරලා නැත්නම් දුකෙන් මිදෙන්න පුළුවන් වෙයි. එන්න බෑ නේ. නෑ අපි දුක සැප විදිහට ගන්න. ඒ බුදුහාමුදුරුවෝ අපිට උපමාවක් දෙන අර දැල්ලට පනින පළ ගැටිය වගේ කියලා. මේ සසරේ යන සත්‍යය. අපි ගැන කියන්න. දැල්ලට පනින පළ ගැටිය වගේ. ඇයි? පළඟැතියා දන්නවද දැල්ල දුකයි කියලා? නෑ. දුකයි කියලා දැනගත්තා නම් දැල්ලට පණින්නේ නෑනේ. දැල්ලට පණින්නේ ඌ දැල්ල දුකයි කියලා හිතාගෙනද සැපයි කියලා හිතන්නේ?
සැපයි.
සැපයි කියලා. ඌ සැපක් විඳින්න නේද දැල්ලට ඇදිලා ඉන්නේ? ඔව්. දෙමට්ටමේ සැපක් විඳින්න හිතාගෙන තමයි දැල්ලට ඇදිලා ඉන්නේ. නත් අපි දන්නව නොදැනීම නිසා කියලා ඌ දන්නවද?
නෑ.
මොකද ඌ හිතන්නේ එතන තමයි සත්‍ය තියෙන්නේ.
ආස්වාදයක් තියෙනවා.
එතකොට අපි සත්‍ය තියනවා කියලා හිතන තැන් වල දැන් හොයලා බලන්න පංච උපාදානස්කන්ධ තියනවද නැද්ද? ඔව්. සත්‍ය තියෙන තැනක් හොඳට මේ ලෝකේ සත්‍ය විඳින අය ගැන හිතලා බලන්න. එතන පංච උපාදානස්කන්ධ තියනවද නැද්ද? මේ ලෝකේ සැපයි කියලා හොයාගන්න වෙනම දිව්‍ය ලෝකේ ගැනවත් හිතන්න කොයි හේනේ යන්න හදන්නේ සැප වෙන්නේ දැන් දිව්‍ය ලෝකේ පංච උපාදානස්කන්ධ තියනවද නැද්ද
තියෙනවා
මතකෙන්ද කියන්නේ නැත්නම් දිහෙන් හිටිය කාලේ මතක් වෙනවද අහලා තියෙන හැටියට හරි අහලා තියෙන නම් හරි සැපයි කියලා නේද? මනුස්ස ලෝකෙට වඩා
සැපයි.
මොනවද සැපයි කියලා අහලා තියෙන එක මෙහෙ යන්න උත්සාහ කරනවා. මේ ලෝකෙට ආйти මට්ටමින් අහලා තියෙනවා දිව්‍ය ලෝකේ හරි සැපයි අපායේ හරි දුකයි. ওই තැන් දෙකේම මොනවද
තියෙන්නේ?
පංච උපාද. එතකොට අපි දිව්‍ය ලෝකෙ ගිහින් උපදින්න අපි ප්‍රාර්ථනා කරනවා. නේද? දිව්‍ය ලෝකෙ උපදින්නේ මොකටද? සැපයි. දැන් ඒ සැප විඳින්න පුළුවන් ද පංච උපාදානස්කන්ධේ නැතුව? දැන් දිව්‍ය ලෝකෙ ගිහින් විඳින සැපත් පංච උපාදානස්කන්ධ පංච උපාදානස්කන්ධයට බුදුහාමුදුරුවෝ පෙන්නන ඔන්න අවබෝධ කළා පෙර නොයසු විරු ධර්මතාවය. මොකද්ද සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. කොතන හරි තියෙන පංච උපාදානස්කන්ධයක් නම් ඕක දුක්ඛයි. මේ අපි ඕක අහලා තියනා නම් අපි දිව්‍ය ලෝකෙ ගිහින් උපදින්න ප්‍රාර්ථනා කරයි. නැහැ. තව ටිකක් සල්ලි හොයාගෙන හොඳ කාර් එකක් ගන්න ප්‍රාර්ථනා කරයි. දෙගයක් හදාගන්න ප්‍රාර්ථනා කරයි. මේ ළමයා හොඳ රස්සාවක් කරලා සල්ලි හම්බ කරයි කියලා ප්‍රාර්ථනා කරයි.
සෝ ඒ ප්‍රාර්ථනාව මේ විදිහට කරත් ඒකත් වැරද්දක් වෙනවා. නිවන් දකින්න කම් අපිට කවදද නිවන් අවබෝධ වෙනකම් අපිට සුගතියකටපත් වෙන්න. ඒ මොකද සුගතියකට එහෙන් අපිට නිවන් අවබෝධ කරන තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඒතර අපි සමාලෝචනය කරන මේ පේන මට නිවන් දක්නාත් එක් සුගතියකට වැටෙන හේතු ආසනාවයි වත්. ඒතර ඒ ප්‍රාර්ථනාව එහෙම ප්‍රාර්ථනා කර එහෙම නැත්නම් දිව්‍ය ලෝකේ කියලා සැප වෙන්නේ නැක නෙවෙයි. කවදා රණවන් අවබෝධ වෙනකන් සසරේ.
ඔක මම අහන්නේ ප්‍රශ්නේ. ඔක
ඒ ප්‍රාර්ථනාව හොඳද නැද්ද කියන එක.
හොඳද නැද්ද? හොඳයි නැහැ කියන්නේ මොකක්ද?
හොඳයි කියලා කියන්නේ. ඒක මොකද? පෙරේත ලෝකේ වෙන සතර අපාදයකට වැටෙනොත් අපිට අර භාවනාව කරන්න බෑ.
ඒ පෙරේත ලෝකේ ඉන්න එක නරකයි. අනිත් දිව්‍ය ලෝකේ ඉන්න එක
නරකයි. දිව්‍ය ලෝකනේ අපි සාමාන්‍ය මනුෂ්‍ය
ලෝකේ
සුගතියට නේ සුගතියට වැටෙන මනුෂ්‍ය ලෝකේ.
ඔව්.
ඒතර ආයෙත් මනුෂ්‍ය ලෝකෙට ආපුවම අපිට ඒ අපේ ධර්මයේ තව වැඩි දියුණු කරගන්න.
ඒක විතරද කරන්නේ?
ධර්මයේ ගමනක් නෑනේ.
මනුෂ්‍ය ලෝකෙ ඉද්දී ඒක විතරද කරන්නේ?
අවබෝධ
වෙනකම් දැන් ඕක තමම ප්‍රශ්න කරන්නේ මම මේ ප්‍රශ්න කරනවා මම උත්තර දෙන්නේ නැහැ මට උත්තරේ හොයාගන්න ඕන කවුද
තමම
හිත කෙනෙක්ගෙන් අහලා හරියන්නේ
මේක සැපද දුකද කියන
එක තමම ප්‍රශ්න දැන් එතකොට අපි දකින මට්ටමේදී අපිට සපක් පේන නේ අපායේ ඉපදුනාට වඩා හොඳයි මනුස්ස ලෝකේ ඒකට අපිට හේතුත් කියන්න පුළුවන් ධර්මය අහන්න පුළුවන් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්
ශන සම්පතේ
ඔයගේ එක එක හේතු කියයි නේද මිනිස්සෙක් වෙලා ඉන්නකොට අපිට වැස්සට ඇවිල්ලා ඉන්න ගයක් තියෙනවා බල්ලෙකුට නම් එහෙම නෑ කුරුල්ලෙකුට නම් එහෙම නෑ ඉතින් මේ සතාට වඩා මිනිස්සෙක් වෙන එක සැපයි නේද දැන් ඔය සපයි කියන තැන පංච උපාදානස්කන්ධයක් තියෙනවද නැද්ද?
තියෙනවා.
කවුද මේ සප වෙන්නේ? පංච උපාදාන. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මොකක්ද? සංකිටේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. දැන් අපි ප්‍රාර්ථනා කරනවා. හොඳ පැකේජ් එකක්. පැකේජ් දෙනවා නේ. එතකොට මම අපේ අර නිසිලෙන් ඉන්න අපේ හොඳ හාමුදුරු කෙනෙක් හඳ උදාහරණයක් ගත්තා අර පැකේජ් ටුවර්ස් තියෙනවා නේද? ඒ හි තියෙන අර ක්‍රූස් කියලා. බෝට්ුවේ යන පැකේජ් එක. සතියක විතර පැකේජ් එක. මේ දැන් ඔය සමහරලවට අහන්න ලැබෙනවා නේද? මොකද්ද නැවත ලන්ච් එකක් ගන්න පැකේජ් දෙනවා නේද දැන් ඔය පැකේජ් එක ගන්න නම් මොහොතේ යන්නත් වෙනවා බෝට්ටුවේ යන්නත් වෙනවා ඔය බෝට්ටුවේ යනකොට පැකේජ් එකට අහු වෙන තව ඒවා ටිකකුත් තියෙන ඒගොල්ලෝ කියන්නේ සමහර අයට වමනේ යනවා ඔය සීසික් කියලා එකක් තියෙනවා ගන්න ඈ ඒ පැකේජ් එක ඕ නැතුව හම්බ වෙන්නේ නැහැ ඕවත් එක්ක තමයි නම් බෝට්ටු පෙරලෙන්න පුළුවන් අපිට ඇහෙනවා ගිලිලා මැරෙන අය එහෙම නේද ඒකත් තියෙන අර පැකේජ් එකේ ඈ දැන් ඔය සැප කියන පැකේජ් එක ඇතුලේ අරවත් ඉන්ක්ලූඩ් වෙනවා තියෙන්නේ ආයි මනුස්ස ලෝකේ උපදින පැකේජ් එකේ ලෙඩ වෙන එකක් ඇත්තක තියෙනවා වයසට යන එකක් ඇත්තක තියෙනවා වයසට යන්නේ නැති මනුස්සයෙක් කියලා උපදීද ලෙඩ වෙන්නේ නැති මනුස්සයෙක් කියලා උපදීද මැරෙන්නේ නැති මනුස්සයෙක් කියලා උපදීද පැකේජ් එක ඇතුලේ අපි බලාපොරොත්තු වෙන සැප ඇතුලේ අර ටික තියෙනවමයි. ඒ ටික නැතුව මේ ටික විතරක් තෝරලා ඔයගලන්ට වෙන්න සැප ටික විතරක්. ඇයි සැප විඳින්න දැන්? ගත එක එක්කම හනීප වුණත් දැන් ශරීරේ නැති වුණාද? තියෙනවා. කැක්කුම නැති දතක් තියෙන එක. කැක්කුම නැති ඔළුවක් තියෙනවා නේ ශරීරයක් තියෙනවා. ශරීරය කියන්නේ මොකද්ද? රූප
රූප උපාදානය. රූප උපාදානය නැතුව ඔය කියන සක හම්බ වෙයිද පැකේජ් එක? මනස ජීවිතේ හම්බ වෙයි. ඔතන රූප උපාදානය ශරීරයක් තියනවද නැද්ද? ශරීරයක් නැතුව මනුස්සයෙක් කියලා උපදින්න පුළුවන්ද? බැ. ශරීරයක් කියන පැකේජ් එක මොකද්ද? වයසට යන්නේ. ලෙඩ වෙන්නේ. මැරෙන්නේ. ඕව නැතුව මනුස්ස ජීවිතේ ඉන්න පුළුවන්ද? බුදුන් කියලා හිතාගෙන හිටියා බෑ. පංචස්කන්ධය. පංචස්කන්ධය කියන්නේ දැන් රූපේ විතරක් නෙමෙයි. තව ඕකට තව හතරකුත් එකතු වෙනවා. රූපේ කියලා ඔය මං ශරීරය ගැන විතරනේ කතා කරන්නේ. දැන් වේදනාට, සංඥාට, සංකාරට, විඥානට ඕව නැතුව මිනිස්සෙක් වෙලා ඉන්න පුළුවන්ද? දැන් ඔන්න ඔන්න දහම දැන් පෙර නොඇසු විරු ධර්මතාවයි දැක්කනම් ප්‍රාර්ථනා කරයිද? පැකේජ් එකක් ගන්න. සතියක විතර බෝට්ටුවක ගිහිල්ලා එන්න. එන්න හම්බ වෙයිද දන්නේ නැහැ. වම නිදාලා උණ ගැනිලා සමහර විට මැරිලා. ඕවත් එක්කනේ පැකේජ් එක දෙන්නේ.
සතියේ අකරන්නේ අපිට යන්න තියෙන නිමනට යන්න දැන් බුදු වෙන්නත් මනුෂ්‍ය ලෝකෙට එන්න ඕනේ.
දැන් දැන් ඔන්න ওই බුදුහාමුදුරන්ගේ ධර්මයේද අපේ ධර්මයේද? දැන් ධර්මයක් අහන්න ලැබුණා. බුදුහාමුදුරෝ පෙන්නවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. දැන් අපි දහමේ ප්‍රයෝජනේද ගන්න ඕන. අපට තියෙන්නේ පෙර නොඇසු විරෝ ධර්මතාවේ තාම දැකලා නැහැ. බුදුහාමුදුරු බුදු කෙනෙක් තමයි මේක පෙන්නලා දෙන්නේ. ඒකෙන් ප්‍රයෝජනේ ගන්න යනකොට දැන් අපි දකින මට්ටමක් තියෙනවා. අපි හඳයි සපයි කියන මට්ටමක් තියෙනවා. ඔකට බුදුහාමුදුරුව පෙන්නනවා. ඔතන තියෙන්නේ පංච උපාදානස්කන්ධ. පංච උපාදානස්කන්ධ කියන්නේ කෙටියෙන් කිව්වොත් දුකයි. එතකොට දිව්‍ය ලෝකේ ඉපදුණා පංච උපාදානස්කන්ධයක්. එහෙනම් ඕක දුක. දැනට අපිට පේන්නේ නැහැ දිව්‍ය ලෝකේ කියන්නේ දුකයි කියලා. අපි හිතන්නේ එතන තමයි සැප තියෙන්නේ. නේද? මේ වගේ රස්සා කරන්න නැහැ, ළමයි හදන්න නැහැ, ඌ මොන ගුරු බලා ගන්න නැහැ, භාවනාවට යන්න වෙලා නැත්තේ නැහැ. අපිට ඕන කරන්න වෙලාව තියෙනවා. කන්න බොන්න ගොඩියු යා ඉන්න ඕනේ නැහැ. ඔක්කොම තියෙනවා. ඒ සැප නැද්ද? මුතුම සැප. නියලෝකේ. ඔව්. ඒ සැප අපි හොයන සැප අනුවණක් සැප.
නිකන්
නෑ. මෙලෙඩ වෙන්නේ නැති එක සැපනම්, ලෙඩ වෙන්නේ නැති ශරීරයක් තියෙන එක සැපනම්, දිව්‍ය ලෝකේ යන එක හොඳයි. මනුස්ස ලෝකේ ඉන්නවට.
ඒ සැප නෙවෙන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ. නෙවෙන්නේ.
දැන්
නෙවන් සැප බලාපොරොත්තු වෙනා නම් දිව්‍ය ලෝක සැප ගැන අපි හිතන්නේ
නෑනේ. එතනත් පින්පව් සිද්ධ වෙනවා. දැන් සක්‍රියා වුණ සක්‍රියාගේ එක සැරයක් පේනවා. දැන් සක්‍රියට ආවිස බලනකොට තව සතියයි ඉන්නේ. ආවිස තව සතියයි. ඔන්න එනවා මරණ බය. දැන් සක්‍රියට ඉවරයි. තව සතියකින් මේක ඉවරයි කියලා මේ. දැන් තමයි රත් වෙන්නේ. ඉතින් යවනවලු කර පංචසිකව ඉස්සෙල්ලා ගෝලෙක් යවනවානේ අපොයින්ට්මන්ට් එකකට. බුදුහාමුදුරුවෝ ළඟට යවනවලු ඉක්මනට ගිහිල්ලා අන්න මට අවස්ථාව ලබා දෙන්න. බුදුහාමුදුරුවෝ මුඳ ගැහේ. පංචසික ඔය කතා දන්නේ නැහැ. එයාට ඌවා ගානක් නැහැ. පංචසික කියන්නේ කවුද? මීනා. මෙයා මීනාවත් තරන් ගිහින් බුදුහාමුදුරුවෝ ළඟට ගිහින් මීනාව වයින්න.
බුදුගුණකේ.
ඔව්. බුදුගුණයි කරන්නේ. එයාට අර යන ගමන් මේ ආසහිතුන අසුර ගෑනු කන්‍යාවක්. මේවා එයාගේ ලස්සන කිය කියා මෙයා මීනාව. සක්‍රියව තියෙන මර බය නැහැ. ඒකද එයා මැරෙනවා කියන බය එයාට ඇවිල්ලා නැහැ. එයා සකයි කියන හිතන ටික තමයි එයා බලාපොරොත්තු. එතකොට ඔකේ කතා දිගට කියන්න බෑ ඒක අහන්න ආසාවක් නැහැ මම අපි එතන දැන් අපි සසයි කියන එක තේරුම් ගන්න මේ දුක දකින්නකන් අපට සැපයි ගතේ කැක්කුම නැති ශරීරේ හරි සැපයි ඔළුවේ කැක්කුම නැති ශරීරේ හරි සැපයි ඔක තියෙන ශරීරේ තමයි දුක ඉතින් අපි කරන්නේ කැක්කුම හැදෙනවන් කියලා බෙහෙතක් ගන්නවා මොකටද කැක්කුම නැති ශරීරේ ලබා ගන්න දැන් මේ ලබා ගන්නේ පැකේජ් එක. පංච උපාදානස්කන්ධේ තියෙන සැපද ලබා ගන්නේ පංච උපාදානස්කන්ධේ නැති සැපද?
තියෙන
සැප. බෝට්ටුවේ යන්න හොඳ පැකේජ් එක හම්බ වෙනවා. හැබැයි ගිලෙන්න පුළුවන් එකක් ඕකේදී. ලෙඩ වෙන්න පුළුවන් එකක් ඒකෙම තියෙනවා. ඒකේ ඉන්ක්ලූඩඩ්. පැකේජ් එකනේ. සැප ටික විතරක් වෙන් කරලා දෙනවනේ මේක ඇතුලේ අර ටිකක් තියෙනවා. එතකොට අපි හොයන සැපේ තියෙන්නේ පංච උපාදානස්කන්ධ සහිත සැපද පංච උපාදානස්කන්ධ රහිත සැපද?
සහිත.
අන්න දැන් පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු. ඔය ධර්මේ පෙර අහලා නැහැ. මනුස්සෙක් අහලත් නැහැ දෙවි කෙනෙක් අහලත් නැහැ බ්‍රහ්මෙක් අහලත් නැහැ මාරයෙක් අහලත් නැහැ මොකද්ද මේ දුක්ඛාරය සංකිටේන පංච උපාදාන කන්දා දුක්ඛාදී ඒකට බුදුදහමක් අහන්න ලැබුණත් විතරයි අහන්න ලැබෙන්නේ වෙන කෙනෙකුට නිකන් හිතා ගන්නවත් බැහැ එහෙනම් අපි ධහම අවබෝධ කරනවා නම් මොකද දකින්න උත්සාහ කරන්න ඕනේ අපට මේක සැපයි කියලා පෙන්වනට අර පළගැටියට දැල්ලව පේනා වගේ තමයි. පළගැටියට දැල්ල පේනා වගේ තමයි ඔතන සැපයි කියන එක. හරි? එතකොට ඇත්ත ඇති හැටි දැක්කොත් දැල්ල ප්‍රාර්ථනා කරයි. ඇත්ත ඇති හැටි දැක්කොත් දිව්‍ය ලෝකේ හරි මනුස්ස ලෝකේ හරි ප්‍රාර්ථනා කරයි. ඔය දාන හේතු එකක්වත් එදාට එන්නේ නැහැ. ඇත්ත ඇති හැටි දැක්කෝ. එදාට එකම සැපයි තියෙන්නේ. මේ ලෝකෙන් නිදහස් වෙන, මේ තුන් භූමියෙන් නිදහස් වෙන ආර්ය මාර්ගයේ විතරයි. එකම ගැලව. එදාට බුදුහාමුදුරුවෝ කියන මොහොතක්වත් පමා වෙන්නේ නැහැ. මේ තියෙන දුකෙන් ගැලවෙන්න. ආවකාලික සැප හොවා යන්නේ එදාට. එදාට මාර්ගය වඩන්න පටන් ගන්න. අප්‍රමාදී වෙනවා. අප්‍රමාදී වෙන්න නම් එහෙමනම් ධහම අහලා දකින්න වෙනවා. වෙන විදිහක් නැහැ. ධහම අහලා දකින්න. සම්මාදිට්ඨිය ඇති කරගන්න. නැත්තම් අපි යන්නේ අර පැකේජ් ටුවර්ස් වල තමයි. සැප තියෙන දුක් සහිත බෝට්ටුවේ තමයි යන්න හදන්නේ. මොකද ශරීරයත් අරගෙන තමයි යන්නේ. යන්නේ සැප විඳින්න. ලැබෙන්නේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්නද හදන්නේ? අපි ආයේ තව තැනක උපදින්න හදන්නේ පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්නද ඒකත් අරගෙන. එතකොට ඕක කරන්න හදන්නේ මේ සංකිටේන පංච උපාදානස්කන්ධා කියන එක දැකලාද නැතුව. දැක්ක දවසට නම් ඔය සැපෙන් මට වැඩක් නැහැ ගිලිලා මැරෙන්න වෙනවනම්. නේද? සම්දික් දීලා යයිද ටුවරට? ගිලිලා නේද? ඔය සැපෙන් මට වැඩක් නැහැ ලෙඩ වෙනවා නම්, ඔය සැපෙන් මට වැඩක් නැහැ වයසට යනවා නම්, ඔය සැපෙන් මට වැඩක් නැහැ මැරෙනවා නම් කියලා පේන දවසක් එයි නේද? තාවකාලික සැප එතකොට අර දුක එනකොට තමයි ඔන්න ඔන්න විඳපු සැපේ තරම ඔන්න එකතු කරගත්තු දේවල් වල තරම ධනපොත් ටික නම් දියේ කොට ගහලා හුස්ම ගන්න අමාරු වෙනකොට ආයෙත් කියවන්න එන්න තමයි වෙන්නේ. ඒ මොනසේ ජීවිතය ඉවර වෙනවා. පොතුත් ගොඩ ගහලා තියෙනවා ওই ටික කොච්චර කිව්වත් එන්නේ ධර්ම දානයක්වත් කරගත්තේ නැහැ නේ ওই ටික ගෙනත් දීලා. ඉවර වෙන්නේ නැහැ. ගොඩ ගහන විදිහට ඉවර වෙන්නේ නැහැ. තවත් බලන්නේ අරක නැහැ මේක නැහැ මේක නැහැ අර පොත නැහැ මේ පොත නැහැ කියන ටික කියෙව්වද ඇහුව? ඔයන්නේ මට අර ගිය සතිය දීපු පොත නැහැනේ මට එන්න බැරි වුණා. ඒක අරන් ගිය පොත් කියෝලා. අර අරන් ගිය සීඩි එක දැන් අහලා ඉවරද? ඒක මතකක් නෑ. ඒවා ඔබේ තියෙන. මම දන්නවා ඔක අහලා නැතිකෝ. තව කොයි නදව සීඩි එකක් තියෙනවද? ඒකත් පැනගෙන පොර කාලා අරන් යනවා. ඔකට වෙන දෙයක් අපි දන්නවා. හැම වෙලෙම ඒ සමහර එකක් දෙකක් හරි අහන්නේ. ඊට පස්සේවත් මෙන් කරන්නේ මං අහන්නේ නේ ඔබ තව කෙනෙකුට දීලා ඒ අහුවත් මටවත් පිනක් හම්බ වෙනවනේ. ඒ හිතන්න තරම්වත් මොලයක් නෑ නැත්ත. කියනවා නම් ඉන්දිය සතිය අරන් ගිය අර පොඩි පොත කවුරුවත් ගෙනාද? ගෙනාම නම් එයාට මේ කියන ටික අයිති නෑ. ගෙනාම නැති අයට මේ කියන්නේ. ඉතින් කොහෙද පංච උපාදානස්කන්ධ දුක දකින්නේ? ඕලුදකවත් දකින්නේ නෑ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. පෙර නොයසු විරුද්ධ ධර්මතාවයක්. ඕක ඔක්කොම අපි දන්නවා කියලා තමයි හිතන්නේ. දන්න උනාට අර පැකේජ් ටුවර්ස් තමයි යන්න හදන්නේ. දැන් ටිකක් සැපක් තියෙනවානේ. ඒ දුක හැංගිලා තියෙන බව දකින්න නුවණක් නැහැ. ඉතින් ප්‍රාර්ථනා කරනවා. මේ දුකෙන් ගැලවෙන්න නෙමෙයි ප්‍රාර්ථනා කරන්නේ. තව තව ටිකක් සැප විඳින්න ඒක ඇතුලේ දුක තියෙන බව දන්නේ නැහැ. ඉතින් පෙර නොයසු විරෝධ ධර්මතාවය දැකලා නේ. නේද? සැප විතරයි තියෙන්නේ. ඔළුවේ එක්කම හනීප වුණහන් හරි සැපයි. ගතේ එක්කම හනීප වුණහන් හරි සැපයි. ඉතින් අපි හොඳ ලස්සන මූණක් ප්‍රාර්ථනා කරනවා. මට හොඳට හිනා වෙන්න පුළුවන් වෙන්න. හිනා වෙන්න. හිනා වෙන්නත් ඉතින් දන්නේ නේද? හිනා වෙන්න නම් දත් ටික තියෙන්න ඕන නේ. දත් නැත්නම් ඒත් හිනා වෙන්නේ. ඉතින් දත්